මා භාවනා කරන විට සැහැල්ලු බව දැනේ. මෙසේ කයෙහි සැහැල්ලු බව දැනුන නමුත් ඒ ටික වේලාවක් පමණක් පවතී. මනසට විවිධ සිතුවිලි ගලා එන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ඊළඟ පියවර ලෙස මා කළ යුත්තේ කොහොමද කියලා මේ අහන්නේ. දැන් මෙතනින් අපි දකින්න ඕන දෙයක් තියෙනවා. මේ සැහැල්ලු බවක් ඉස්සෙල්ලා ඇති වෙලා එනවා කියන්නේ පස්සද්ධි. වීතිය මනස කායෝ පස්සද්ධි. කර්මස්ථානයේ වඩනකොට ඒ පීතිය නැగిලා එනවා. ඊළඟට පීතිය නැగిනකොට ගතහිත සැහැල්ලු වෙලා යනවා. සැහැල්ලු වෙන ස්වභාවයේදී ඇයින් පටන් ගන්නවා කාය සැහැල්ලු වෙලා පුරුන්සෝ දක්වා. ඉතින් හුරු පුරුදු කරලා නැති යමකද දිගට මෙදී කරගෙන යන්න බෑ. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. වැඩක් පලක් කරන්න නැතුව හොඳට කණ්ඩ බොණ්ඩ දීලා හිටන් ඉඳහතේ ඉඳ හදපු ওই දෙවෙනි පන්තිය හෝ පන්ති මට්ටමේ ළමයෙක් ඉන්නවා. ඒ කියන්නේ ලෝක සම්මතයේ තියෙන සත්තානාන්තයෙන් උසස් පවින් දෙවෙනි පන්තියේ ඉන්න සුඛෝභෝගීව ඉන්න ළමයෙක්. තාම හොඳට වැත්තේ වැඩිය වැඩ කරලා වැත්තේ උදැල්ල වැඩ කළා පුරුදු එකෙකුත් ඉන්නවා. ওই දෙන්නම දානවා යම් කිසි දෙනා කෙලි කරන්න හරි කානුවක් කපන්න හරි පස් පිරක් කපන්න හරි යම් කිසි දෙයක් දැම්මොත් එකපාර ලොකු වල පටන් ගන්නකොට අන්තිමට බලනකොට විනාඩි 5ක් වැඩ කරන එකේ කැටි දාගෙන වැත්ත වැල්ල නැගිට ගන්නත්. අර හුරු පුරුදු වෙච්ච නැති එකනක්. අර විහෙතර ඔරුත් දෙන වැඩ කළ පුරුදු නැති කෙනාට විනාඩි 5ක් විතර හොඳට වැඩ කරගෙන යනවා ඊට පස්සේ කරගන්න බැහැ. අර හුරු පුරුදු කෙනාට මොකද වෙන්නේ? ඊයර ගානක් නැහැ විනාඩි 5 ගානක් අවශ්‍ය වෙනකන් හරි වැඩ කරලා වැඩිත් කරගන්න. මෙන්න මෙයාගේ භාවනාව කියන එකේදී ඔහොම ක්‍රමයක් තියෙනවා. තමන් විසින් මේ මාර්ගය වඩලා හුරු පුරුදු වයි සසකේ හුරු පුරුදු වයි මේ මාර්ගය වඩනකොට වේගයෙන් වැඩිලා එනවා. බොහෝ වෙලා ඉඳන් හැකියාවල වෙනවා. ඉතින් එහෙම හුරු පුරුද්දක් නැතුව ආරම්භ කරුවාට මුල් කාලේ තුළු වෙලා වැඩිලා හිටන් ඊට පස්සේ ඒ ආස්වාදය බැහැලා යනවා. ඒ සැහැල්ලු අඩු වෙලා යනවා. ඒක ස්වභාවය. අමුතු දෙයක් නෙමෙයි. ඒකේ බලෙන් ඉඳ බෑ. ඒ තත්ත්වයට ගත හිත සකස් වෙලා තියෙනවා. ඒ ගත හිත සකස් වීමේ ප්‍රතිඵලයක් තමයි ඒ විදිහේ වැඩි කල ඉඳ පුළුවන් හැකියාව. මේ සිතිවිලි නවත්තන්න අපිට අමුතුවේ මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් හිතුව මෙහෙම දෙයක්. හිත හිතා ඉඳ හරි කැමති. හිත හිතා ඉඳ හරි කැමති. දැන් හිත හිතා ඉඳ කැමති නැවට නිදිමත හැදෙනවා. දැන් නිදිමත වෙනවා නිදි යන්න ඕන මෙන්න කියලා තියෙන වෙලාවක් කියලා. දැන් හිතන්න හැදුවා හිතන්න පුළුවන්. අපි හිතලා හදපු සිතිවිලි මාලාව ඇහැල්ලා කරන එකක් නෑ. අවදීන් කරන එකක් නෑ. නිදිමත තදන. අපිට කොච්චර ආසාදි වුණා හිතන්න. අර නිදිමතෙන් ඒක ඉඳ දෙනවා. නිදිමත බලවත් වෙච්ච ගමන් සිතිවිලි වහලා. නිින්දට යොමු කරමු. මෙන්න මේවාගේ භාවනාව වඩන සැහැල්ලු බවට පත් වෙලා සුදුසු වෙනවා. පස්සද්ද කායය සුකන්දේදී කියන්නේ එනකොට. අර නිදි සුවේතුලින් සිටිවිලි හක්ලා සුවේට ගන්නවා. නිදි සුවේට ගන්නවා. ධ්‍යාන සුවේට ගන්නවා සිටිවිලි හිතන්න හැදුවා හිතන්න බැරි වෙලා යනවා. අන්න එහෙම ක්‍රමයකින් තමයි මේ සවිතක්ක මේ විතක්ක විතර දුරු වෙන්නේ. ද්විතිය ධ්‍යානට එනකොට ෘතිය ධ්‍යානට එනකොට එකින් එක අඩු වෙලා ගිහින් අපිට ඕනවා හිත හිතා ඉඳ බුලා මානසිකත්වයේ අත්හැරලා ගිහින් අර සුවේට පිටව මානසිකත්වයේ. ඒ සුවේන් ඉහරි යඬ වැරුණා. ඒක ධ්‍යානයේ වැඩි වීමෙන් සිද්ධ වෙන්නේ. බලහත්කාරයෙන් නොහිතයින් දෙහිතුවර මේක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඒකට ප්‍රාණ්‍ය කරගන්න යන්න ඕනේ නැහැ සිටිවිල්ල අවස්සන්. දැන් සුවේට හිත තියාගෙන පුරුදු කරන්න ඕනේ. මේ සැහැල්ලු ආවට පස්සේ කර්මස්ථානයේ වළිනික ටිකක් නවත්ලා සැහැල්ලු වල හිත තියාගෙන සිද්ධ වෙන්න ඕනේ. ඒ සැහැල්ලු වල හිත තියාගෙන පටන් ගත්තාම පස්සද්ද කාය සුඛං දීති කියලා හිත කාය පිනවල යන විශාල සුඛයක් එනවා. මුළු ශරීරයම සුඛයෙන් පිනා යනවා. ඒ අවස්ථාවට ආවට පස්සේ අර ඒ කටේ ඉඳ දෙවිත් අමාරුව නැති වෙලා යනවා. කයි තියනවාද කියලා දැනෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ආලෝකයේ වතු වෙනවා. ආලෝකයේ ඊට වඩා සාන්තයි සුවයි. කායික සුවයක් ඉක්මගිය නිදහස් සුවයක් එක සම්බන්ධයි. ඒවා එකින් එක අරමුණු වෙනකොට ඒකට යන්නේ යන්නේ සුද්ධ වෙවි යන අවදී ඉගෙන ගන්න දෙයක්. මේ නිසා ඉදිර කර්මස්ථානේ හැමිලේ වඩවලා ඉඳ අවශ්‍ය නැහැ. මූලික අවස්ථාවේ සැහැල්ලු මත උනාට පස්සේ ඒ සැහැල්ලු වල හිත තියාගෙන සිටින්න. ටික වෙලාවක් එහෙම ඉන්නවා. අකර්මස්ථානිය වලන්නතු සුවේට කායකට ආවු සැහැල්ලු වල නිදහස් සුවේට හිත තියාගන්න. එහෙම නෙමෙයි වැඩිලා යනවා කියන්නේ. එහෙම හුරු කරගන්න ඕනේ. නැවතත් ආයතනය ගහලා ගියාම තමයි ආයි කර්ම ස්ථානින් පටන් ගන්නවා. ආයි ඒක තමයි ආයතනය කරලා විදිහට. ඔහොමම හුරු කරන්න ඕනේ. සසර හුරු වෙයිද නැහැ. ඒක ප්‍රශ්නයක් මොකක් කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම ප්‍රවාහන කුලෝ ක්‍රියාත්මක කරලා යනවා කොම්පියුටර් වල. දත්තයන් දීපු කොම්පියුටර් ක්‍රියාත්මක වෙනවා. නපුරු ගායන කරගන්න ඕනේ. මම සමදා භාවනා කරේ නමුත් මාගේ තෙල් රෝගය දිනෙන් දින වැඩි වෙනවා. කලබල වේදනාවත් හිතේ ඔළු ඇති වෙනවා. මේ මහුදුව තුළ තවතාවත් භාවනා කිරීම සුදු වෙනවා කියලා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවල අපි දැනගත්තේ අපි ඉතලක් කිව්වා. වාපිච්චයෙන් කෝප කරලා හිර කරලා තිබිච්ච අපි භාවනාවේදී ඇති වෙන චිත්ත ප්‍රසාදයේදී. අර හිර කරගෙන නිකන් හිර වෙලා තියන්නේ නැහැ වාපිච්චයෙන් නැගි. මක්ලේ කය මේ ආකාරයෙන් පවතින. ඊට වඩා සූක්ෂම කයක කොපිය අපතේ. දැන් අපි ඔය උපමාවක් කියනවා. අපි කාන්දම් වලින් මිනිහගේ රූපයක් හදනවා යම් කිසි කාඩ්බෝඩ් එකක පැත්තක. කාන්දම් කැලි කියන එක ලං කරලා තියලා. අලෝලා තියෙනවා. දැන් මිනිහගේ හැඩයට දෙන රූපෙට කාන්දම් කැලි ටික අලෝලා. බෝල්ට් කාඩ්බෝඩ් එකේ අනිත් පැත්ත බැලුවාම මොකුත් නැහැ. අතගාලා වල රහු ඉන්නේ නැති. දැනගන්න දෙයක්වත් නැහැ. පීඩමට යන දෙයක්වත් නැහැ. නිකන් කාඩ්බෝඩ් එක විතරයි තියෙන්නේ. අපි යකන කුරු ටිකක් අරගෙන දෙන්න විසි කරමු. ඊගෙන දැන් මොකද යකන කුරු ටික වැඩෙනවා. අර කාන්දම තිබුණේ යම් හතාවක වෙන ඊතල කුලෝ යකන කුරු ටික ඇවිල්ලා හිටිනා. කාන්දමේ එහා පැත්තේ තිබුණේ මිනිත් රූපයක් හදලා නම් අර යකන කුරු ටික හිටිනේ මිනිත් රූපයක ආකාරයේ. ඒක යකන කුරු වලට පුළුවන් නේද මිනිත් රූපයක් හදන්න. යකන කුරු වල තිබුණ කාන්දමට ඇලෙන ගති ස්වභාවයක් ඉච්චලා ඒකට උරුම. කාන්දමට ඇලෙන ගති ස්වභාවය නිසා කාන්දමට ඇලුනේ. කාන්දම තියෙන්නේ. මිනිත් රූපයක් හදන විදිහට ඇලෙන්නේ යකන කුරු වලට බැහැ. ඒ මිනිත් රූපය හැලලා ඉය ගත්තෙ මොකෙන්ද? එහා පැත්තේ තිබිච්ච කාන්දම් කැලිය වල තිබිච්ච කාන්දම. කාන්දමෙන් හදගත්තේ මිනිත් රූපාකාර කාන්දමක්. ඒකට ඇවිල්ලා තියෙන යකන කුරු ටික කාන්දමෙන් ඇලෙන ස්වභාවයත් ගන්න යකන කුරු ඒ දනෝ ඇලුනහම අර මිනිත් රූපේ නිපද වෙනවා. ඒ වගේ සතර මහා භූත යකන කුරු අර කර්මජ කය කියලා කියන එකේ තියෙන ශක්තිය තමයි කාන්දම. අන්න කර්මජ කයේ තියෙන කාන්දම් ශක්තිය. අර එහෙම මිනිස් රූපයක් හෝ හැඩයක් වැඩ හදන්න බැරි යකඩ කුඩු වලට සම්බන්ධ කරලා දුන්නා වගේ තියෙන සතර මහා භූත. මේ කලබෝන ආහාර ආදීන් අපි අරගන්න. ඒවට ආකර්ෂණයක් නැහැ මිනිස් රූපයක් හදන්න. හැබැයි අර බනෝමේ කාන්දමක් තියෙන අභ්‍යන්තරේ හැටගෙන කර්මජ කාන්දම. ඒක ක්‍රියාත්මක කෙනෙ විදිහ තමයි අර කනබුන ආහාරයෙන් ගත පෝෂණය ක්‍රියාත්මක වෙන්නේ. නහරදී ගමන් කරන්නේ ඔක්කොම කරන්නේ ඒ කර්ම. අපි දැන් බැරි වෙලා හරි එහා පැත්තේ මේ පැත්තේ යගෙන කුටිය ගහලා අනිත් පැත්තේ කාන්දම් කැලේ යකඩ අත හදපු කාන්දම් කැලේ යකඩ කාන්දම් අත හොල්ලනවා. දැන් යකඩ කුටිය මොකද වෙන්නේ? යකඩ කුටිය වලට ඕන හැටි ඉන්නේ යකඩ කුටිය අත හොල්ලන හැටි නෙවෙයි. එහා පැත්තේ කාන්දම් අත ඉස්සුවොත් එහෙම. ඒකට ඇවිල්ලා දින යකඩ කුටි ටිකත් එකලා ඉන්නේ. ඉතින් යකඩ කුළු හතාවි යකඩ කුළු විනිහ යකඩ කුළු වලක් ඉස්සුවාවි පිටි වෙනුවෝ ප්‍රේ. උත්තර තියෙන අනිත් පැත්තේ වැඩ පිළිල තියෙනවා. කාන්දම් ක්‍රියාකාරීත්වයේ වැඩ පිළිල තිබුණා. මෙන්න මෙහි අපි මනෝමය කායිකත්වයේ තුල. කොහොම කාන්දම් ක්‍රියාකාරීත්වයක් වෙනවා. ඔය කාන්දම් ක්‍රියාකාරීත්වයේ ගෝචර කරන සතර මහා භූත. ඊට අනුකූලව විහිදෙන. ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. එතන මේ කර්මජ රූපයේ තනි කර තියෙන්නේ චිත්තජ රූපයත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. හිතේ ලෝභ දේශ මොහ සහගතන. ඒවා කටයුතු කළාම ඒ නිසා හටගත්ත චිත්ත කිරණ අපද්‍රව්‍ය වාට පත් කරන විෂ වාට පත් කරන දිහේවල් ප්‍රතිඵලයක් ගෙන දෙන කිරණක් නිපද වෙලා. විෂ කාන්දමක් හැටියට පත් වෙලා අපි ඇඟි ඊළඟ කුල ගැමල පිළිද. චිත්ත කයවත්. ඊට පස්සේ අපි දැන් බලාපොරොත්තු වෙනවා. කර්මස්ථානය කරගෙන ආරිපත නමුරු කරලා සුද්ධ කරා. ලෝභක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතුකාරකයි දැන් ඉපද වෙන්නේ. අලෝභදී සමෝහ චිත්ත ගුණයක් ඉපද වෙන්නේ. අන්න ඒක ඉපද වෙන්න පටන් ගත්තා. අර ලෝභ දේශ මොහයෙන් හටගත්ත එකට පහළ වදිනවා. ඒක විකර්ෂණය කරනවා. ඒ දෙකේ එකට ඉඳ වෙන්නේ. ලෝභයෙන් ද්වේෂයෙන් හටගත්ත යම්කිසි ආකාර චිත්ත කිරණක් තියෙනවා නම් කාන්දමක් තියෙනවා නම් අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් හටගත්ත කාන්දමට ප්‍රතිවිරුද්ධයි. බලවත් එක විසිරෙන්න ඕන. බලවත් එක ක්‍රියාත්මක වෙලා දුබල එක විසිරනවා හරියට. ඉතින් අපේ මනස තුල ලෝභ දේශ මොහ වල ක්‍රියාකාරී බලය දුබල කරලා අලෝභ දේශ මොහ බලවත් කරන චිත්තාවලියක් ඇති කරගන්නවා. එයින් නැගෙන චිත්ත දේරුක සුදු කිරණ ප්‍රසාදජනකයි. අන්නේ කිරණ ධාරාව යගේ ක්‍රියාත්මක වෙනකොට එතෙක්කල් තිවිච හිර වෙලා තිබිච්ච කලු කිරණ වල බැඳලා තිබිච්ච අර සතර මහා භූතයන්ගේ ගත කොලස් වල වාපිසෙන් බවට පත් වෙලා තියලා විස කරපු කොලස් ටික දැන් පිට වෙන්න ඕන. පවතින විදිහක්. කාන්දම විසි වෙනකොට ඒක විදහස් වෙනවා. ඇඟේ තියෙන විදිහක් නෑ. සුද්ධ කාන්දම ඇඟේ ක්‍රියාත්මක වෙනවා. සුද්ධ කාන්දමේ ස්වභාවය අර විස කරපු වාපිසෙන් කයින් අහකට විසි කරනවා. ඇයි භෞතික කයි එකපාරේ විසි කරන්න බැරුවා අතපයයෙන් හන්දිපත් අතින් ඔළුවෙන් තෙමෝලි කපුවේ තෙමෝලි විවිධාකාරයෙන් කැක්කුම් කර කර පිට කරන්න පටන් ගන්නවා. ඔන්න ඕක ඔතන සිද්ධ වෙන්නේ. මේවා එක එකනට එක එක විදිහයි. අපේ මානසිකත්වයේ තුල තිබෙන ලෝභ දේශ මොහ විවිධාකාරයි. සමහර ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරව ප්‍රවෘත්ති විපාකයක් ඇවිදින්න. අතලමක විපාක ස්කන්ධයක් වශයෙන් ඉඳ හිතුවා. එතන කර්මය කලු කිරණ ධාරාව සකස් වෙන විපාක වශයෙන්. අන්න එතකොට සිද්ධ වෙනවා අර කලු කිරණ අනු පිළ කර වාපිසියම් කයි නැගී. දැන් අපි දැන් යලි නිස්පාදනය කරන්නේ ආර්ය ධර්මයට අනුකූල වන්නා සිටිවිලින. ඒ සිටිවිලි ක්‍රියාත්මක වෙන්නේ නිස්පාදනය සුදු කිරණ ධාරාව. අරව සමග සටන් කරනවා. පළවා හරිනවා. සසරෙන් ආපු කර්ම ඵලයේ ඉක්ම යන බලයක් අපි නැගපු දාද. අර බලෙත් එක්කලා අර විසර වාපිතෙන් ශරීරින් පිට කරලා ඉවර කරනවා. ඒ මේ කොයි එකෙන් වෙනවද කියලා අපි නිගමනය කරන්න බෑ. කර්ම ශක්තිය ආපු එකෙන් වෙන්න පුළුවන්. එන්නේ අපි ඉතින් ඇති කරගත්ත ලෝභ දේශ මොහ නිසා වෙන්න පුළුවන්. තවත් එකක් තමයි උපක්‍රම වශයෙන් පුද්ගලයෙන් පුද්ගලින් සාප කරනවා. විනාශයක් ඇතිවීමට හේතුකාරක වන්නා වූ නිවේක ආකාරයෙන් ශබ්ද කතාවල් ගොතලා යන්ත්‍ර මන්ත්‍ර කියලා අනවින කොළවින හෝනියන් කියලා රූප කඩු ගහනවා මේ ආදි වශයෙන් විවිධාකාර ප්‍රමහදල කෙනෙකුට හිංගි කරන්න හිංසා කරන්න සාප කරන අදහස් ක්‍රම තියෙනවා. මේවා ලෞකික විද්‍යාව. සමහරවිට එහෙම දේවල් කරපුවාම ඔහුගේ නමට හිර වෙනවා. අර කිරණ දහරා කලු කිරණ වලාකුළු වගේ ඇදිලා ඇඟට ඇතුල් වෙනවා. ඒවා යම් කිසි බුද්ධිය මන්ත්‍ර විද්ධි කියන බලේ. එහෙම වෙලාවට ආර්ය මාර්ගය පූර්ණ කරන කෙනාගේ බලේ අර අර බුද්ධිලෙන්ගේ බලවේගය ඉක්ම යන මට්ටමට වර්ධනයනවා. අර වෙහෙස විඳින්න ඕන. අර ඉක්ම යන මට්ටමට වැළුවාට අර ඔක්කොම පළව යනවා ඉවතට යනවා. යාර කියනවා එදයින් පස්සේ ඒ සුද්ධ චිත්තය ඇති ඒ ගත හිතට පොඩි වින කරාට වැඩක් නැහැ අනවින කරාට වැඩක් නැහැ එක්පත් වදින්නේ නැහැ යකු වල වැඩක් නැහැ කියලා කිව්වා. අන්න ඒ ගතිය වැඩි කර ගන්න කම උපක්‍රම සීලියෝ කරන්න ඕනේ. ඉතින් මේ වගේ දයක් කර ගන්නකොට එකම කර්මස්ථානයක් නෙමෙයි කර්මස්ථාන 100 ගාන දීලා තියෙනවා. දීලා තියෙන්නේ මොකද? තමා විසින් අත්‍යදීම් අධ්‍යකලා තමාට ගැළපෙනේ හොයා ගන්න. එකපාර එකක් 100 ගානක් හොයලා නැතුව ඒක අනුගමනය කරලා බලන්න ඕනේ එකින් එක. දැන් තුන්දොස් බැඳලා තියෙන එකට හේතු විවිධාකාරයි. කර්ම ශක්තිය බලපාපුවා තියෙනවා අපි දින ආර්ය මෛත්‍රී කර්මස්ථාන. අප්‍රමාණ ලෝක සත්යෙන් මේත් ගන්න ඕනේ. කර්ම ශක්තිය සිට සම්බන්ධයක් තිබුණා කැපි කැපි ගිහිලා අර ශක්තිය සුද්ධ වෙලා ආයි. අනවින කොට ඉන්න බන්ධන ආදී දියක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන කොළ බන්ධන කැපිලා යන විදිහට එහෙම කර්මස්ථාන දියක් තියෙනවා. රාග දේශ මොහොන් යටි වෙන්න ආවි ශක්තිය දානවා. ඒ දාට ගන්න හිරවිල්ල ඉති කරන්නේ කාග බන්ධන රෝධ වෙත්වා දිවස බන්ධන රෝධ වෙත්වා ආදි වශයෙන් තුන් රාගුණිය මුල් කරගෙන කර්මස්ථාන දීලා තියෙනවා. සියල්ලන්ටම ওই කර්මස්ථානයේ උපරම නිවේදිනේ හැම කෙනාටම දුන පොදු ආහාර පද්ධතියක් වගේ තමයි දීලා තියෙන්නේ. තම තමන් පුද්ගලිකව හොයා ගන්න ඕනේ. තම තමන්ට ගැලපෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ කර්මස්ථාන වලින්. කර්මස්ථාන ප්‍රෞතිය ගානක් තියෙනවා දැන් අපි ඉදිරිපත් කරපුවා. ඉදිරියට විග්‍රහ කරලා වෙනම කර්මස්ථාන කොටක් දෙනවා. නැවත ඒවැයක් ගත්ත ගොඩක් අරගෙන අපි දැන් ධම්මර්ථ ආදී පොතවල කර්මස්ථාන 50ක් විතර විග්‍රහ කරලා තියෙනවා. මේ දැන්ට ඒව අරගෙන බලපුවාම ඒවෙන් අත්‍යවශ්‍ය කාරණා තේරුම් ගන්න පුළුවන්. ඒකම කර්මස්ථානය බලන්නේ නැතුව. ඒකේ බලන්න පුළුවන් දෙයක් ඕන. සමහර ඒවා තියෙනවා වාපිච්චියම කුපිත කරලා එනවා වේගී. ඒ බුද්ධිලාගේ ගති ලක්ෂණ ස්වභාවය හැටියට. ඉතින් යාට ගැලපෙන වෙන කර්මස්ථානයක් තියෙනවා සමනෙ වේවි. ඉතින් එහෙම එහෙම කරගන්න ඕනේ. මේ කර්මස්ථාන හුඟා දීලා තියෙන්නේ සමන කුරුසු එක හොයා ගන්න. එහෙම හොයලා වටලා අධ්‍යක්ෂීම් ලබා ගන්න. මම එකින් එකනට කියා දෙන්න බෑ වෙන්නේ. තම තමන් එකේ දක්ෂ වෙන්න ඕනේ.